අද වැඩසටහනින් දැන් අපි සූදානම් වන්නේ ප්‍රවීණ ශ්‍රී ලාංකික ලේඛක චූලානන්ද සමරනායක මහතා සමගින් කතා බහක් ඔබ වෙත ගෙනෙන්න. මේ කතා බහට නිමිත්ත බවට පත්වන්නේ චිංගිස් අයිත්මාතව් අකඩමිය මගින් පදනම මගින් පිරිනමන චිංගිස් අයිත්මාතව් සම්මානය හිමි කරගන්නට ඔහුට පසුගියදා හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ සම්මානය පිරිනැමීම සිදුවන්නේ පසුගියදා එංගලන්තයේදී. අපි මේ මොහොතේ මේ පිළිබඳවත් ඔහුගේ පරිවර්තන කෘති පිළිබඳවත් කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට ඔහුව සම්බන්ධ කරගන්නවා චූලානන්ද සවරනායක මහත්මයා SBS ගුවන්විදුලියට. මුලින්ම අපි ඔබතුමාව මේ කතා බහට ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
අපි මුලින්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම ඔබගේ පරිවර්තන කෘති සඳහා චිංගිස් අයිත්මාතව් කියන ලේඛකයා තෝරා ගැනීමට හේතුව බවට පත්වන කාරණය මොකක්ද?
ඔව්, චිංගිස් අයිත්මාතව් කියන ලෝකප්‍රකට ලේඛකයා නැත්නම් සාහිත්‍යදරයාගේ කෘති මගේ පරිවර්තන කාර්යයේදී විශේෂයෙන් තෝරා ගැනීමට මට බලපාන එක් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අයිත්මාතව් සිය සාහිත්‍ය චාරිකාව තුළ බිහි කරන සාහිත්‍ය වීරයන් නැත්නම් ඔහුගේ කෘතීන් අපිට හමු වෙන වීරයන්ගේ ජීවිත අරමුණ සහ මා අපේක්ෂා කරන ජීවිත අරමුණ අතර බොහොම ළඟ සමානකමක් සාම්‍යක් තියෙනවා. ඒක තමයි මට ඉතාම කෙටියෙන් කියවුත් බලපාපු ප්‍රධානමයි. ඊට අමතරව අයිත්මාතව්ගේ කෘති තුළ මතුවෙන මානව දයාව, මානව ප්‍රේමය, මිනිසුන්ගේ යහපත උදෙසා තව මිනිසුන් තුළ වන කැපවීම, සමාජ දායකත්වයට මිනිසුන් තුළ වන ආදරය, සබදහමේ විනාශයට බලපාන කර්මවලට එරෙහිව මිනිසුන් ඇඟී සිටිය යුතුයි කියන පණිවිඩය මෙයාගේ විවිධ තේමාවන් ඔහුගේ කෘතීන් හරහා මතුවෙනවා. ඒක නිසා මම හිතන්නේ නූතන ලෝකයේ තුළ මනුෂ්‍ය ජීවිතේ ඉතාමත්ම බරපතල ඛේදවාචකයන්ට මුහුණ දෙන වගවකට අයිත්මාතුගේ නිර්මාණ එක්තරා විදිහකින් අපිට රමණීය කතන්දරයක් කියන අතරම අපේ ජීවිතාවෝදිය පුළුල් කිරීමට සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවීමට අපිට ලොකු උත්තේජනයක් සපයනවා. මෙන්න මේ ටික පුල් වශයෙන් ගත්තොත් අයිත්මාතුගේ නිර්මාණ කෘති තෝරා ගන්න මට හේතු වුණා කියලා කියන්න පුළුවන්.
විශේෂයෙන්ම දැන් ඔබ විසින් පරිවර්තනය කරන චිංගිස් අයිත්මාතුගේ කෘති සඳහා හිමිවන මේ චිංගිස් අයිත්මාතව් සම්මානය ඔබ ඔබගේ ලේඛන දිවියට මොන වගේ ධෛර්යයක්, එහෙමත් නැත්නම් මේ සම්මානය මොන විදියටද ඔබ දකින්නේ?
ඔව්, ඇත්තටම අයිත්මාතව් කියන සාහිත්‍යදරය මම බොහෝ ආදරය කරන ඒ සැබෑ මිනිසා. මේ ජීවිතේ මගේ ජීවිත කාලය තුළ මට ඔහුව මුළු ගැහිලා නැහැ. හැබැයි අවස්ථා දෙකක් මේ සම්මානය දෙවෙනි අවස්ථාව මීට පෙරත් අවස්ථාවක් මට ලැබෙනවා. ඌ සම්බන්ධ කිසියම් කටයුත්තකට සහභාගී වෙන මටත් ආචාර්ය ඩබ්ලිව් අබේසිංහන්ටත් ලංකාවේ දැනට ඉන්න අපි වයඹ ප්‍රාඥය කියලා ඌ හඳුන්වන්නේ දැනට ලංකාවේ මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු දීවිච්ච විශිෂ්ටතම සාහිත්‍යදරයන් කීප දෙනා අතරින් කෙනෙක්. ඔහුටත් මටත් අවස්ථාවක් ලැබෙනවා චිංගිස් අයිත්මාතව් උපන් රටට ගිහිල්ලා, ඔහුගේ උපන් බිමට ගිහිල්ලා ඔහු විසින් පිහිටවනු ලැබූ සංසදයක ශ්‍රී ලාංකික නියෝජිතයන් හැටියට සැසිවාරයකට සහභාගී වෙන්න ඒ අවස්ථාවේදී අයිත්මාතව්ගේ ඔහු මිහිදන් කරලා තියෙන ස්ථානයේ තවති උත්සවයකට සහභාගී වෙන්න පවා අපිට අවස්ථාව ලැබෙනවා. ඉන් පස්සේ තමයි මට මේ ලන්ඩනයේ පිහිටි අයිත්මාතව් අකඩමි කියන ආයතනය විසින් වාර්ෂික වුන්ගන් මේක දැනට මම දන්න තරමින් දෙපාරක් තමයි මේ සම්මාන ප්‍රදාන උත්සවය කරලා තියෙන්නේ. අයිත්මාතව්ගේ කෘති සහ ඔහුගේ සාහිත්‍ය කටයුතු සම්බන්ධයෙන් ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි දායකත්වය පේන විවිධාකාරයේ පුද්ගලයන් තෝරලා සම්මාන දීමේ වැඩපිළිවෙල යටතේ තමයි මාව තෝරා ගන්න ලබන්නේ මේ වසරේදී අයිත්මාතව් සම්මානයට. ඉතින් ඒ සම්මානය ඇත්තටම පිරිනැමෙන්නේ ලන්ඩන් නුවර. නමුත් මෙම අයිත්මාතව් අකඩමි කියන ආයතනයේ මෙහෙවන්නේ ප්‍රධාන වශයෙන් අධ්‍යක්ෂක හැටියට කටයුතු කරන මහාචාර්ය රයිමා අබ්දුආලියේවා කියන කිර්ගීස් ජාතික කාන්තාවක්. ඒ වගේම ඇයත් සමඟ ඉංග්‍රීසි ජාතිකයන් සහ කසකස්ථාන්, කිර්ගිස්ථාන්, තුර්කි ආදී වශයෙන් විවිධ ජාතිකයන් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔන්න එක අංශ කීපයකට බෙදලා තියෙන එකක් තමයි චිංගිස් අයිත්මාතව්ගේ සාහිත්‍ය නිර්මාණ ලෝපුරා ප්‍රචලිත කිරීම. ඒ ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන්නා වූ පරිවර්තකයන්තුළු විවිධ පාර්ශවයන් නැගීමට ලක් කිරීම, අයිත්මාතව්ගේ නිර්මාණ පාදක කොටගෙන බිහිවන්නා වූ සිනමා නිර්මාණ නාට්‍ය ආදී ප්‍රචලිත කිරීමට සහ ඒවට අවශ්‍ය අනිකුත් සියලු පහසුකම් සැලසීම සහ මේ හරහා කිර්ගිස්ථානයේ අධ්‍යාපනික සහ සමාජීය දියුණුව සඳහා අවශ්‍ය දායකත්වයක් සැපයීම කිරීම. ඉතින් මෙන්න නිර්ණායකයන් යටතේ උන් විනිසුරු මඩුල්ලක් හරහා තෝරා ගැනීමක් කරනවා අයිත්මාතව්ගේ නිර්මාණ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන විවිධ පාර්ශවයන්. එන්න ඒ එක් නිර්ණායකයා කරත ඒ කියන්නේ අයිත්මාතව්ගේ නිර්මාණ අන් බසකින් ප්‍රචලිත කිරීම සඳහා ධර්මවාද උත්සාහය කියන නිර්ණායකයා යටතේ තමයි මාව සම්මානයට පාත්‍ර වෙන්නේ. ඒක මගේ පැත්තෙන් ගත්තයන් පස්සේ එක්කටකින් මට ලොකු සතුටද කාරණයක්. මොකද මා ආදරය කරන මගේ සාහිත්‍ය ලෝකයේ වීරයෙක්ගේ කෘති පරිවර්තනය කිරීම වෙනුවෙන් මා ගේමට ලක් වෙනවා කියලා කියන්නේ මම බොහොම උත්තේජනයට ලක් කරන කාරණයක්. දෙවෙනි අවස්ථාව, දෙවෙනි කාරණය තමයි ඒක හරහා මට අවස්ථාවක් ලැබෙනවා වෙනත් කලාපයක් හඳුනගන්න, වෙනත් පුද්ගලයන් හඳුනගන්න, සහ මගේ සාහිත්‍ය දිවියේ තව මෙතෙක් මා හඳුනා නොගත් විවිධ පුද්ගලයන් හඳුනා ගන්න. ඉතින් මේ ආදි වශයෙන් බැලුවෙන් පස්සේ මේක එක්තරකින් මට මගේ ජීවිතයේ අත්දැකීම් වඩා පුළුල් කරන අවස්ථාවක්. දෙවුණුව මෙතෙක් මා කළ සාහිත්‍ය කාර්යය පිළිබඳ කිසියම් ඇගීමක් තුළින් ඉහතමානී සතුටක් ලබන්නට මට ලැබුණ අවස්ථාවක්.
දැන් විශේෂයෙන්ම අපි ලංකාවේ පළවන, ලංකාවේ එළි දකින පරිවර්තන ග්‍රන්ථ ගත්තහම මා පෞද්ගලිකව මට දැනුණු කාරණයක් තමයි අපි මේ රුසියානු පරිවර්තන ග්‍රන්ථ අනෙකුත් පරිවර්තන ග්‍රන්ථවලට වැඩිය අපිට වැඩියෙන් දකින්නට ලැබෙනවා. ඔබ හිතන විදිහට මේකට මොකක්ද හේතු වෙලා තියෙන කාරණය? ඇයි ශ්‍රී ලාංකික පාඨකයන්ට මේ රුසියානු පරිවර්තන සමීප, එහෙමත් නැත්නම් රුසියානු පරිවර්තන වලට ඔවුන් කැමැත්තක් දක්වන්නේ?
ඔව්, ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් රුසියානු සාහිත්‍ය අපි නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපිට එකක් තමයි සෝවියට් සාහිත්‍ය, අනික රුසියානු සාහිත්‍ය. රුසියානු සාහිත්‍ය කියලා අපි අදහස් කරන 1917 සෝවියට් විප්ලවයට කලින් පැවතිච්ච සාහිත්‍ය ධාරාව. ඒ සාහිත්‍ය දැවැන්ත චරිත ඉන්නවා නිකොලාය් ගෝල්, ඇන්තන් චෙකෝව්, දොස්තොයෙවස්කි අද වශයෙන් බොහෝ චරිත අපි ලියෝ ටෝල්ස්තෝයි වගේ චරිත හම්බ වෙනවා. ඉන් පස්සේ සෝවියට් විප්ලවයෙන් පස්සේ ඒ වගේම දැවැන්ත චරිත ගණනාවක් අපිට හම්බ වෙනවා. උදාහරණ කරලා දුන්නු මැක්සිම් ගෝකි, ඉංග්‍රීසි සයිට් මාටොස්, මිහායිල් සෝලොෆ් වගේ චරිත. මේ සියලු දෙනාම ගත්තහම අපිට මේ සාහිත්‍යයට අපි ඇලුම් කරන්න බලපාන එක් කාරණයක් තමයි මේ මිනිසුන්ගේ ජීවිත, සිතුම් පැතුම්, ආකල්ප, ඔවුන්ගේ සම්ප්‍රදායන්, ඔවුන්ගේ විශ්වාසයන්, ඔවුන්ගේ ජීවිත අරගල, මේ සියලු දේ සහ ලංකාවේ අපේ ඒ කාරණා අතර බොහොම ළඟ සමානකමක් තියෙනවා. හැඟීම් බෙදා හදා ගැනීම ගැන පවා බොහොම ළඟ සමානකමක් තියෙනවා. මොකද මේ රට අපිට බොහෝ ඈත තිබුණත් මේකත් මේ ආසියාතික බවට වඩා ළං වෙච්ච රටක්. ඒක නිසා මේ සමානකම අපිට දැනෙන එක පැත්තකින්. අනිත් කාරණේ තමයි ලංකාවට අනිත් සාහිත්‍යයට වඩා වෙනත් මාර්ගයකින් රුසියානු සාහිත්‍ය පසුගිය කාලේ ඉතා විශාල වශයෙන් ලං වුණා. ඒකට හේතුව තමයි පැවති සෝවියට් දේශය. අද ලෝක සිතියම වෙනස් කළාද? සෝවියට් දේශය නෑ, අද තියෙන රුසියාව නැවත නව රුසියාව. මේ පැවති සෝවියට් දේශයේ එක්තරා වැඩ පිළිවෙලක් තිබුණා ඔවුන්ගේ රටේ පිළිගත් සාහිත්‍ය, විශේෂයෙන්ම වෙනත් රටවල් වලට සමීප කරගෙන ඔවුන්ගේ විශේෂ වැඩ පිළිවෙලක් තිබුණා. මේ වැඩ පිළිවෙල ඉතාමත්ම අඩු මිලට ඔවුන් පොත්පත් මුද්‍රණය කරගෙන ලෝකේ රටවල් වලට බෙදා හැරියේ. යටතේ ලංකාවට දමිළ භාෂාවට පරිවර්තනය කළ පොත්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පොත් සහ සිංහල භාෂින් පරිවර්තනය කරන ලැබූ පොත් විශාල ප්‍රමාණයක් ඉතා අඩු මිලකට පැමිණියා. මේකත් එක්ක අපේ පාඨකයන්ට සාපේක්ෂව වෙළඳපොලේදී අඩු මිල ගණන් යටතේ මේ මාහේ සාහිත්‍ය පරිශීලනය කරන අවස්ථාවක් ලැබුණා. මේකත් එක හේතුවක්. ඒවර මම කලින් කිව්වා එකක් තමයි ඔවුන්ගේ ජීවිත සහ අපේ ජීවිත අතර තියෙන සමානකම, හැඟීම් බෙදා හදා ගැනීම වැනි කාරණාවලදී අපි අතර තියෙන බොහොම ළඟ සමානකම්, ඒ වගේම ඉතාමත් පහසු මිලකට සාහිත්‍ය කෘති පරිශීලනය කරන්නට තිබෙච්ච වෙළඳපොළ පහසුකම්. මෙන්න මේ කාරණා තුනම මම හිතන්නේ බලපෑම ලංකාව තුල රුසියානු සහ සෝවියට් සාහිත්‍ය අනිත් සාහිත්‍යයට වඩා ජනප්‍රිය වෙන්න.
දැන් අපි දන්නවා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තාම තාක්ෂණයේ දියුණුවත් එක්ක වර්තමාන පරපුර, වර්තමාන තරුණ පරපුර සම්ප්‍රදායික පොතපතෙන් ඈත් වෙන ප්‍රවණතාවයක් අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම iPad, මේ ටැබ්ලට් වැනි නව තාක්ෂණික උපාංගත් එක්ක සම්ප්‍රදායික පොතපත කියවන තරුණ පරපුර අපිට දකින්නට ලැබෙන ටිකක් අඩුවෙන්. මේ තත්ත්වය ශ්‍රී ලංකාවෙත් මේ ආකාරයෙන්ම වර්ධනය වන ආකාරය අපිට වර්තමානයේදී දකින්න පුළුවන්. ලේඛකයෙක් විදියට ඔබතුමා මේ සඳහා යෝජනා කරන ක්‍රමවේදය මොකක්ද? මේ පොතපත සමග තරුණ පරපුර රඳවා ගන්න.
ඔව්, මේ පළවෙනි කාරණේ තමයි මම ඒක පැහැදිලි කරන්න තෝරන්නේ. පළවෙනිම තාක්ෂණ විරෝධියක් නෙවෙයි. ඒ නිසා මේ නූතන තාක්ෂණික මෙවලම් තරුණ පරපුර, යෞවන පරපුර භාවිතා කිරීම පිළිබඳ මගේ කිසිදු විරෝධයක් නැහැ. මම ඒක බොහොම ප්‍රසන්නව පිළිගන්න දෙයක්. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ මේ තාක්ෂණ මෙවලම් භාවිතා කරන විදිය. මම හිතන්නේ ඒක මම එංගලන්තයට ගිය අවස්ථාවේදී ලන්ඩන් නගරයේ සහ ඉතින් පරිබාහිර වෙනත් ප්‍රදේශවලදී අඳුරු දේ සහ ඔවුන් එක කතා කරද්දී බොහෝ දෙනා පවසපු දෙයක් තමයි අපිට දැන් ලොකු ප්‍රශ්නයක් වේගෙන එනවා. මේ නව තාක්ෂණික උදාහරණ කිව්වා, ඔබ කිව්වා වගේම ජංගම දුරකථනය සහ iPad වගේ දේවල් හරහා මිනිසුන් හුදකලා වීම, ඒ කියන්නේ වෙන වෙනදා අපිට සමාජ ජීවිතේ වෙනුවට අපිට තිබුණ සිනමා පටයක් බලන්න ගියාම අපි සිනමා ශාලාවක සාමූහික එක නැරඹි. දැන් අපි සිනමා පටය නරඹන්නේ අපේ ගෙදර තියෙන රූපවාහිනී. අපිට තවදුරටත් දැනෙන විශාල පිරේක දිස්වන චිත්‍රපටයක් සහ රූපයන ඉදිරියට කුඩා කොට හතුලා දක්වන වගේ චිත්‍රපටයක් අතර බරපතල වෙනසක් ගුණාත්මක පැත්තින්වත් තියෙනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි මේ විවිධ තාක්ෂණික මෙවලන් හරහා හුදකලා වීමේ භයානකකම අපිට තේරෙන්නේ නැහැ. දැන් පොත කියන කාරණයට ගත්තොත් මේකේ මම දකින එක් සාධනීය පැත්තක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ වෙන විට විවිධ තාක්ෂණික උපාංගාර අපිට පොත් කියවන්නට පහසුකම් තියෙනවා. අපිට ඒවට භාගත කරගත්ත පොත් කියවන්නට පුළුවන්කම තියෙනවා. දැන් එහෙම කියවන සම්ප්‍රදායක් ලංකාවේ ඉතා සුළු වශයෙන් හරි තියෙනවා. ඒකෙදී අපිට ඇත්තටම ඉඩකඩ ප්‍රශ්නය වගේ ගියක් ගත්තාම පස්සේ විශාල පුස්තකාල නඩත්තු කර මේ තාක්ෂණික මෙවලමක් ඇති විශාල පොත් සංඛ්‍යාව ගබඩා කරගෙන කියවන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි එතනට යොමු නොවන එක. අපි මේ තාක්ෂණයේ තියෙන යහපත් ප්‍රවණතාවේ හොඳ දේවල් නොගෙන නරක දේවල් ටික තමයි නැත්තම් අපේ ජීවිතයේ පුළුල් නොකරන දේවල් ටික තමයි අපි ගන්නේ. මම ඒකට උදාහරණයක් හැටියට කිව්වොත් අපි අර ගොයන් කපන්න තියෙන දෙයක් ඇත්තෙන් තනකොළ කපනවා වගේ වැඩක් තමයි කරන්නේ. දැන් ගොයන් කපන්න වෙනම දෙයක් ඇත්තක් තියෙනවා අපේ ගම්මුල තනකොළ කපන්න තව දෙයක් ඇත්තක් තියෙනවා. අපි ගොයන් කපන දෙයක් ඇත්ත ගොයන් කපන එකත් ඇත්තට දාලා තනකොළ කපනවා වගේ වැඩක් තමයි තාක්ෂණය වල මරා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ මම යෝජනා කරන්නේ මේකයි. අපි තාක්ෂණය වලඳ ගන්නට ඕනේ. තාක්ෂණය අපි භාවිතා කරන්න. තාක්ෂණය වහලෙක් නෙවෙයි තාක්ෂණය අපි වහලෙක් කරගන්න ඕනේ. ඒකෙන්දි මම හිතන්නේ පොතපත කියවීම සඳහා මේ තාක්ෂණික විවහල් කරගන්න ඉතාමත්ම හොඳට පුළුවන් අපිට. අපි උත්සාහ කරන උදාහරණයක් හැටියට ඔබ දන්නවා ලංකාවේ දුම්රියක ගමන කියලා කියන්නේ ඉතාමත්ම අප්‍රසන්න අත්දැකීම. බස්සේ ගමන කියලා කියන්නේ ඉතාමත්ම අප්‍රසන්න අත්දැකීම. තැනකින් පිරිලා තදබද වෙච්ච බස්සේ කර මහගමසේ කර කී වගේ ඉර වෙලා මිරි මිරියේ කිටි කිටියේ තද වෙලා යන ජීවිත අපිට. ඉතින් ඒ වගේ වෙලාවක වුණත් ඇත්තටම මේ අපි අපේ ටැබ්ලට් එකක් වගේ දෙයක් තියෙනවා නම් ඒක දෙයක් කියලා අපිට කියවන්න පොතක් කියවන්නද අපහසුයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේකට යොමු නොවීම. ඒක නිසා මම නම් කියන්නේ අපි උනන්දු කරවන්න ඕනේ අපේ යෞවන පරම්පරාව, තරුණ පරම්පරාව. දැන් දැකපු එක්තරා දෙයක් තමයි ලන්ඩනයේ උමන් දුම්රිය වල ගමන් කරනකොට ඒ උමන් දුම්රියේ ගමන් කරන මගීන් 10 දෙනෙක් ගත්තොත් ආමාශයෙන් 6 දෙනෙකුවත් මොනවාම හෝදයක් කියවීමකදී සිටින මන් දුටුවා. විශේෂයෙන්ම සමහරලාට උන්නත තියෙන පුවත්පතක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණික මෙවලමක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ කවරක් උන්නත තිබුණත් උන් කිසියම් දෙයක් කියවන්නට ඒ තමන්ගේ කාලය වැය කරන විදියක් තමයි මම දැක්කේ. ඒක හරි ප්‍රසන්න අත්දැකීමක් මම ලැබුවා. මෙන්න මේ කියවන සම්ප්‍රදාය ලංකාවේ ඒ තරම්ම දියුණු මට්ටමක නැහැ.
ඒ වගේම මා ඔබගෙන් දැනගන්නට කැමති මේ චූලානන්ද සමරනායක කියන ලේඛකයා විශේෂයෙන්ම පරිවර්තන සාහිත්‍යයට නැඹුරුණු ලේඛකයෙක් බවට පත්වන්නේයි. අපිට ඒ පිළිබඳව යම් කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කළොත්.
ඔව්, ඔතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ මම මගේ මුද්‍රිත ග්‍රන්ථ හැටියට එළිදක්වලා තියෙන්නේ වැඩිම ප්‍රමාණයක් පරිවර්තන. හැබැයි මම පරිවර්තන වලටම කොටු වෙච්ච ලේඛකයෙක් නෙමෙයි. මේ වන විට මගේ කාව්‍ය ග්‍රන්ථයක් එළිදක්වලා තියෙනවා විලංගුවෙන් ලියූ කවි කියලා. ඒ වගේම මගේ කෙටි කතා සංග්‍රහයක් දැනට වසර 10කට පමණ කලින් එළිදුටුවා. ඊට අමතරව මේ අවසරයේම මාර්තු නැත්තම් අප්‍රේල් මාසයේදී දැන් මුද්‍රණයට සූදානම් කරලා තියෙනවා මගේ ඊළඟ කාව්‍ය කෘතිය. ඊට අමතරව මම විවිධ විචාර ලිපි පොත්පත් සංග්‍රහවලට විවිධ තේමාවන් යටතේ ලිපි, තීරු ලිපි රචනා කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මම ස්වතන්ත්‍ර මගේ ලිපි සහ නිර්මාණ නැතුව නෙවෙයි. නමුත් මගේ අතින් වැඩිපුර මුද්‍රණය වෙලා තියෙන්නේ පරිවර්තන කෘතියකට. ඒක දෙකක් තියෙනවා. එකක් ලංකාව තුළ පරිවර්තන සාහිත්‍යය ඉතාමත්ම ප්‍රචලිතයි සහ ජනප්‍රියයි. ඒ වගේම පරිවර්තන සාහිත්‍ය හරහා ලංකාවේ පාඨකයාගේ ලෝකය පුරුල් කරන්නට පුළුවන්, ඔවුන් තුළ මනුෂ්‍යත්වය වගා කරන්නට පුළුවන්, වෙනස් සමාජයක් අපේක්ෂා කරන යහපත් පුරවැසිය කඩන්නට පුළුවන් උත්තේජනය සපයන්නට හැකියාව තියෙන විශිෂ්ට කෘතීන් අපි කියවලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව. ඉතින් මගේ කර්මණක් විච්ච දෙයක් තමයි මේ සමාජය වෙනස් කිරීම සඳහා දරණ ප්‍රයත්නයේ කොටසක් හැටියට මෙන්න මේ සාහිත්‍ය කෘති වඩ වඩා අපේ පාඨකයාට ලං කරන්න ඕන කියන එක. මම විශ්වාස කරනවා යම් ප්‍රමාණයකට ඒක පළ දරලා තියෙනවා කියලා. නමුත් මම අපේක්ෂා කරන මට්ටමට මේක නෑ. මුල් ලංකාවේ සාක්ෂරතාවය 92% වුණාට තවම පොතකින් පිටපත් 1000ක් තමයි අලෙවි වෙන්නේ වැඩි වශයෙන්. ඒකටත් සමහරවිට අවුරුද්දක් දෙකක් වගේ කාලයක් යනවා. ජනප්‍රිය වෙච්ච කෘතියක් තමයි ඉතින් ඉතිරි නැලෙ ඉන්නම තියව සීමිතයි. ඉතින් ඒක නිසා මම හිතනවා මේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න අනිත් මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගන්නට පුළුවන් මිනිස්සු හදන්න සාහිත්‍යයට පුළුවන්. විශේෂයෙන්ම ලෝක සාහිත්‍යයේ තියෙන විවිධ තේමාවන් හරහා අපිට ප්‍රයත්න දායක වෙන්නට පුළුවන්. ඒක නිසා තමයි මම වැඩිපුර පරිවර්තන තෝරගන්නේ. මම ඕන්කෝ විශ්වාස කරනවා හොඳ පරිවර්තන කෘතියක් හරහා මිනිසුන්ට පාඨකයාට ලොකු බලපෑමක් කරන්න ගියා. අන්න ඒ නිසා තමයි මම බොහෝ විට මේ පරිවර්තන කෘති වැඩිපුර තෝරගන්නේ.
හොඳයි, අප සමගින් කතා බහට එකතුනේ ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතා බහට එකතුනාට.
හොඳයි, ආයුබෝවන්.